අසාමාන්‍ය සමයේ දසවන ඉරුදිනට නියමිත සුවිශේෂ පාඨයට අපි සවන් දෙන්නේ. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේවවාක්‍යයෙන් ගත් කොටස. ලූක් 7 වන පරිච්ඡේදයේ 11 වගන්තිය සිට 17 වගන්තිය දක්වා. ඉන්පසු ජේසුස් වහන්සේ නායිම් නම් නුවරකට වැඩියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ පිරිවරා ගියහ. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල මලමිනිහ පිටතට ගෙනෙන ලද්දේය. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. ඈද වැන්දබුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමග ආහ. ස්වාමීන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඳීම නවත්වන්නේ වදාළ සේක. උන්වහන්සේ ලං වී දෙනට අත සැබූ සේක. එවිට දෙන උසුලන්නෝ නැවතුනාහ. උන්වහන්සේ යෞවනය නැගිටින්නැයි මම ඔබට කියමි වදාළ සේක. එවිට මල මිනිසා නැගිට හිඳගෙන කතා කරන්නට පටන් ගත්තේය. උන්වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. එකල සියල්ලෝම බියපත්ව ශ්‍රේෂ්ඨ දිවසිවරයෙක් අපාතර පහළ වී සිටි දෙවියන් වහන්සේ සිය සෙනඟ ගලවන්ට වැඩිය සේකය කෙමි. දෙවියන් වහන්සේ ප්‍රශංසා කළහ. උන්වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහි අවට ප්‍රදිස්පරද පැතර ගියේය. සුවිශේෂ වාක්‍ය එසේය. කිතුමන්තුල මා ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ දසවන ඉරුදිනටයි අපි සහභාගී වන්නේ. ලොක්තුමාගේ සුවිශේෂයෙන් අපට ගෙනහැර පානවා නායිම් නුවර වැන්දබුවගේ එකම පුත්‍රයා නායිම් නුවර තරුණයා මියගිය තරුණයා නැවත ජීවිතයට කැඳවීමේ නැවත ඔහුට ජීවිතය දීමේ කතා පුවත. මේ කතා පුවත දෙස මනාව බැලීමේදී අපට පේන්න තියෙන කාරණාවක් තමයි ස්වාමීන් වහන්සේගේ අනුකම්පාවෙන් පිරුණු හදවත. ඒකයි සුවිශේෂයේ භාවිතා කරන්නේ අනුකම්පාව කියන වචනය. ස්වාමීන් වහන්සේ මේ වැන්දබුව දෙස බලලා ඈට අනුකම්පා කොට හැඳීම නවත්වන්නේ වදාරලා දෙනට අත තියලා යෞවනය නැගිටින්නට කියලා මේ නියගිය තරුණයාට කියලා ඔහු මළවුන්ගේ නැකිතෝල යලි මවට බාර දීම අපි දකිනවා. ඉංග්‍රීසියෙන් කියනවා Jesus was moved with compassion. උන්වහන්සේ අනුකම්පාවෙන් පිරි ඉතිරී ගියා. අනුකම්පාවෙන් හදවත යමක් කළ යුතු බව කියාපෑවා. Moved with compassion. ලොක්තුමාගේ සුවිශේෂය අනුකම්පාව මතු කර දක්වන සුවිශේෂයක් හැටියට විද්වතුන් පෙන්වා දෙනවා. ඒ වගේම ලෝක සුවිශේෂ විශේෂයෙන්ම කාන්තාවන්ට සංවේදී බවක් දක්වන සුවිශේෂයක්. එනිසා තමයි අද පෙන්නුම් කරන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ වැන්දබුවට කෙරෙහි අනුකම්පාවක් ඇති කරගෙන ඈට ඇගේ පුත්‍රයා යලි බාර දෙනවා. ඈ තමාගේ ස්වයං පුරුෂයා මිය යාමෙන් දුකටපත් වුණා විතරක් නෙමෙයි, වැන්දබුව විතරක් නෙමෙයි, දැන් ඈ තනි කාන්තාවක් වුණා. එකම දරුවත් මිය යාම හේතු කොටගෙන ස්වාමීන් වහන්සේ මේක දැකලා උන්වහන්සේගේ හදවත උණු වුණා. හදවත කතා කළා. මේ කාන්තාවගේ දුක දැකලා උන්වහන්සේ කියනවා ඈත අනන්න එපා. මේක තමයි අද සුවිශේෂයෙන් අපි දකින පළවෙනි මාතෘකාව. අපේ භාවනාවට අපි අරගන්න ස්වාමීන් වහන්සේගේ අනුකම්පාව, දෙවියන්ගේ අනුකම්පාව, compassion, God's compassion. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් වෙරිලා මේ අම්මට තමන්ගේ පුතාව යලි බහර දෙනවා. එතන පළවෙනි කිරීමෙත් පෙන්වුම් කරනවා මේ වගේම සිද්ධියක් කොහොමද එලයිජා දෙවිවරයා සරසත් හී වන්දබුව තහනි වෙච්ච තමන්ගේ දරුවට නැවත ජීවනය දෙන්නේ. එතනත් අනුකම්පාවක්. එතනත් සහන්තාවක්. සරසත් හී වන්දබුව විශේෂිත අනුකම්පාවක්, විශේෂිත කාන්තාවක්. ලොක්තුමා පෙන්නුම් කරනවා ජේසුගේ හදවත. අනුකම්පාවෙන් වෙලී යන, අනුකම්පාව පිරී ඉතිරි යන තරමට, දෝර ගලා යන තරමට ගැඹුරු මහත් වූ අනුකම්පාවක් ස්වාමීන් වහන්සේ දක්වන්නේ. උන්වහන්සේ ඒ අනුකම්පාව අපි සියල්ලන්ටම දක්වනවා. අපේ වේදනාව, අපේ කඳුල, අපේ දුක, අපේ සන්තාපය, අපේ ප්‍රශ්නය අපිට වගේම සමහර වෙලාවට අපිටත් වඩා වැඩියෙන් උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේ දකිනවා. උන්වහන්සේ ඊට මැදිහත් වෙනවා. එතකොට අපිට ඉන්නේ හදක් පපුවක් නැති දෙවි කෙනෙක් නෙමෙයි, හද උණුවන දෙවි කෙනෙක්. එහෙවු දෙවි කෙනෙකුගේ දරුවෝ වෙච්ච අපිට අභියෝගයක් අද සවිශේෂය අරන් එනවා. අපේ ජීවිතවල අනුකම්පාව, සානුකම්පාව, දයාව කොයි වගේද? දෙවියන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා සහගත වනවා සේම අපටත් හැකියාව තියෙනවාද අපගේ අසල් වැසියා අනිත් කියලා වෙත අනුකම්පා දෑසක්, නේත්‍රයක් හෙලන්නට, ඔවුන්ට සංවේදී වන්නට. එසා පළවෙනි කාරණාව තමයි අනුකම්පාව. දෙවියන්ගේ අනුකම්පාව අපිට අභියෝගයක්. අපේ ජීවිතවල එකිනෙකා වෙත අනුකම්පාවේ දෑත් හෙලන්නට, අනුකම්පාවේ දෑත් දිගු කරන්නට අපට ආරාධනාවක් ලැබෙනවා. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මෙතන පෙන්වුම් කරනවා කොහොමද ස්වාමීන් වහන්සේ මැරුණු කෙනෙකුට ජීවනය දෙන්නේ. අපි දන්නවා මොහොතේ නීති අනුව ජුදා ජනතාවගේ ජීවිතය අනුව කොහොමද ජුදාවරෙක් මියගිය කෙනෙකුගේ ශරීරය ස්පර්ශ කළොත් ඔහු ඇය අපවිත්‍ර පුද්ගලයෙක් වුණා. සතියක් අපවිත්‍ර වෙලා ඉඳලා ජීවිතේ යළි පවිත්‍ර කරගන්න ඔහුට හෝ ඇයට සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේගේ ජීවිතේ ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේ දකින්න. උන්වහන්සේ මේ මල කෙනාව ස්පර්ශ කරනවා. ස්පර්ශ කරලා අපවිත්‍ර වෙනවා වෙනුවට මරණය තුලින් ජීවිතය උන්වහන්සේ උදා කරනවා. දෙවියන් වහන්සේ නැවුම් කාර්ය. උන්වහන්සේ තමයි ජීවදායකයා. ජීවිතය දෙන්නේ දෙවියන් වහන්සේ. ජීවිතය අයිතිය තියෙන්නේ උන්වහන්සේට. එනිසා අපි පෙන්නු කරනවා කොහොමද මරණයේ නිතියාවත තුළ, මරණයේ අන්ධකාරය තුළ, මරණයේ ශෝකය තුළ උන්වහන්සේ ජීවිතය දානය කරන්නේ. උන්වහන්සේ සැබවින්ම උත්තානව සමිදානන් බවට පෙර ලකුණක්, පෙර ඉඟියක් මේ නායමෝර පුත්‍රයා නැකටවීම තුළින් පෙන්වා බැදැරුවා. මරණයෙන් ශෝකයට පත්වන අපට උන්වහන්සේ ජීවිතය දෙනවා. උන්වහන්සේ ජීවිතයේ දායකයා. සැබෑ මරණය කියන්නේ ශරීරයේ මරණය විතරක් නෙමෙයි. ශරීරයේ මරණය එන්නට ඉස්සර වෙලා අපි පාපය හේතු කොටගෙන මරණයට පත් වෙනවාය කියලා සුද්ධවංශයෝ තමන්ගේ ඉගැන්වීම් වලින් අපට පෙන්නුම් කර දීලා තියෙනවා. ඒ අනුව පාපය කියන්නේ මරණය. ශාරීරික මරණයට වඩා ගැඹුරු බරපතල මරණයක්, ආත්මික මරණය. එතකොට මේ ආත්මික මරණයෙන් අපට නැගිටීම දෙන්න පුළුවන් වෙන්නේ අපව උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේටයි. පාපයෙන් අපව මුදවන්න, පාපය සෝදන්න, පව් මල සෝදාහරින්න ජේසුට පුළුවන්. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ සාන්ත ස්වභාවයේ සේවය මගින්, සමගි සන්ධානයේ ප්‍රසාදන දහනයේ මගින්, පාපෝච්චාරණය තුළින් ඒ පාපය නැමැති මරණයෙන් අපව මුදවාගෙන උන්වහන්සේගේ වරප්‍රසාදය නැමැති ජීවිතයට අපිව ඔසවන්නේ. ඒ නිසා මේ නායනුවර තරුණයා නැගිටින සිද්ධිය අපට පෙන්නුම් කරනවා පාපයේ මරණයෙන් ස්වාමීන් වහන්සේ අපිව නැගිටවන බව. අපි හැමෝටම උන්වහන්සේ කියනවා යෞවනේ නැගිටින්න, තරුණේ නැගිටින්න, ඔබේ පාපය නැගිටින්න. සුදු අම්බ්‍රෝස් මනින්ද්‍රයා මේ සිදුවීම ගැන මෙහෙම කියනවා. The widow signifies Mother Church weeping for those who are dead in sin and carried beyond the safety of her gates. The multitudes looking on will praise the Lord when sinners rise again from death and are restored to their mother. බුදු අම්බ්‍රෝස් මනින්ද්‍රයා කියනවා මේ වැන්දබු කාන්තාව පෙන්නුම් කරන්නේ සාන්ත ස්වභාව නැමැති මාතාවයි. තමන්ගේ පාපය නිසා මියගිය දරුවන් වෙනුවෙන් හඳා වැළපෙන සාන්ත ස්වභාව නැමැති මේ අම්මවයි නායනුවර වැන්ද පුතුල අපි දකින්නේ. මේ අම්මා අඬනවා, සාප ස්වභාව කියන අම්මා අඬනවා තමන්ගේ දරුවන් පාපේ හේතු කොටගෙන මරණයට පත්වන සෑම මොහොතකම. ඒ මරණයෙන් අපි එතර කරන්න, අපිව ගලවන්න, අපිව ඔසවන්න ස්වාමින් වහන්සේ මම මැදිහත් වෙනවා සමරි සන්ධානයේ ප්‍රසාද නිධානය තුළින්. යහපත් පාපෝච්චාරණය කරන සෑම වාරයකදීම ස්වාමීන් වහන්සේ අපට කියන්නේ නැගිටින්න කියලයි, එසවෙන්න කියලයි, පාපයෙන් වරප්‍රසාදයට එසවෙන්න, ජරා ජීවිතයෙන් වරප්‍රසාද ජීවිතයට නැගිටින්න, එතන වෙන්න. ඔබට මට අභියෝගයක්, ප්‍රියදර සහෝදර සහෝදරියනි, පාපේ හේතු කොටගෙන මරණයට පත්වෙලා ඉන්න අපිට අපිව බලන්න, අපිව ස්පර්ශ කරන්න, අපිව සුව කරන්න, අපිට ජීවිතය දෙන්න ස්වාමීන් වහන්සේට පිළිවන්. උන්වහන්සේ වදිනවා දෙවියන් වහන්සේ සිය සෙනඟ ගලවන්න වැඩිසේක කියලා මිනිස්සු ප්‍රශංසා කළා. ඒකයි අද තෙහිලි ගීයේ මේ පිළිබඳව ලස්සනට පැහැදිලි කරලා කියන්නේ. සමිඳුනි, ඔබ මාගේ දොම්නස සොම්නසට හැරවූ සේක. රැයේ හැඳීම පවති, උදය ප්‍රීතිය උදා කරයි. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සරසූ සේක. දැන් ඉතින් මම නිහඬව නොසිටිමි, ඔබට ගී පසස් ගයන්නෙමි. කොහොමද අපේ දුක, පාපය නිසා ඇතිවන වේදනාව ස්වාමීන් වහන්සේ සතුට බවට, සන්තෝෂය බවට හරවන්නේ, දුම්නස සොම්නසට හරවන්නේ කොහොමද? එනිසා අපි ස්වාමීන් වහන්සේට කියමු, වහන්සේ යාඥා කරමු, ස්වාමීනි මට මගේ තියෙන ගල් හදවත වෙනුවට අනුකම්පාවෙන් පිරුණු සානුකම්පිත හදවතක් දානය කරන්න කියලා. මගේ පව් වලින් මරණයට පස් වෙන්නේ නැතිව, ආත්මික මරණයකට අන්ධකාරයකට වැටෙන්නේ නැතුව යහපත් පාපෝච්චාරණයක් නිතර නිතර කරමින් ඔබ වහන්සේකට අවදි වෙන්නට, එසවෙන්නට, ජීවිතයක් දකින්නට වරම් දෙන්නට කියලා අපි ආඥා කරමු. තාජි පුත්‍රයාගේ සිත සාර්ථක වෙනවා නම් අමේ කොට ජේසු පිටයි.
සැවුල් නිවන ප්‍රේමණීය දිව්‍ය සුරිඳුනේ
කඳුලින් හොඳ වූ මාගේ දිරියේ
සුවසන සුම රැගෙන වඩිනු මැනවි සමීදු
සැනසුම රැගෙන වඩිනු